கரு சரத் குமார் சிறுமத்துமா வினாடி அடக்க காலையாத்தின
கரு காரக சபா சபாபத்துமணி அது தவசே ஸ்ரீலங்கன் குவன் சேவை பிலிபந்தவ சாக்காச்சாவட்ட கண்ண முகத்தே விசேஷம் அப்ப இத்திஹாசிகன கதா கர புகாம அப்ப இத்திஹாசே தன்னோமே ஸ்ரீலங்கன் குவன் சமாகம கியன்னே இத்திஹாச இந்தலம பாடுலப்பு ஆயத்தின கியன காரணம் பிலிபந்தவ மேரட்டே சமஸ்தையா கட்டிட்டு சீலு தினா தன்ன காரணம் அனிப்பத்தையும் கத்தாம கரு எமத்துமா இன்னிசா கியன்னோனே கரு நிமா சிறுபால் சீல அமத்துமா பகம தக்ஷ அமதிவரே எத்துமா தோஸ்தர் மகாத்துரு பட்டுகரா எத்துமா கே சௌக்கிய அமாத்திய அமாத்தியவரே ஹட்டிட கட்டுத்து கரும் காலே இவகேம பிரபான அமாத்தியவரே ஹட்டிட கட்டுத்து கரும் காலே கொந்தர் மகாத்துரு பட்டுகரா கொந்தர் மாஸ்தூர் தெக்கா தப்புனா வைத்தூர் தெக்கா தப்புனா ஹவை அவாசனாவ கியன்னே எத்துமட குவன் நாவிக பே வகை குவன் நாவிக பே வகை தன்னே முகத்த ஹேத்துவ கியலா முகத தங் ஈய பய தாய அமாரக் தாதுதே பார்லிமெண்ட் கதாக்கலா ஈய பய தாய அமாரக் பேங்காக் குவன் ஞானே பிரமாதே வினம் ஈலகட்ட மீட பகுகிய மாச கீபேம தவச காணி குவன் ஞான பிரமாதே வினம் இது அனைமந்தனமே குவன் சேவக மகத்துரன் குவன் சேவிகாவன் மெல்லகரன் கரு எமத்துமா பரி முகத்து கேள மட்டும் தேரினே மமக்கிய நம்ம பயின கரு எமத்துமா அர தாமத் தொந்தர கருப்பு சௌக்கிய அமாத்திய சேவாக்கி தங்க அப்படி தண்ணோ சௌக்கிய வெட்டல தீனி பிந்துவட்டம் சௌக்கிய கடாகின வெட்டல மகிதன் புத்துமா சௌக்கிய மாத்தி தூரே கத்தனா மீட வெடிய சுந்தர கரான புழுவன் பிரவானத்தே மகிதங்க அப்படி தக்க பிரவான வினாசமெல்லாம் பிரவானே விநாசம் இல்ல பிரவானே அப்படி தக்க ஐயே ராஜ்ய சேவைக்கோ கோச்சு இல்ல கோஹம தெல்லில கியே ஆ கமன்வார கீயா கீயே கடாகன வெள்ள திபுனாது பிரவானே மே கோச்சி கமன்வார கீயா நெவத்தில திபுனாது தேனிசா ஒபதுமாட்ட அத்தனம எக்க சௌக்கிய நத்தம் பிரவான கத்தன மங்க தன்னே மிகி தாமத் தொந்தன மே காரை கிளண்டு புலுவாவே கிளம விசுவாச கரணவா முகத மங்க துமாட்ட ஹரி போம ஆதரை மே ஏகை மம கியூவே துமா தக்ஷாய மதிவரே கபை எத்துமான குவன்சா நாவிக பே ஏகை எனிசா கரு எமத்துமா எனிசா மம இல்லி மக்கன்னுவா அர புலுவன்டிக அரகின கரான மங்கிதரமி கடாகினுவா தீன சௌக்கி தாமத் தொந்தட குணதாண்டு புல அப்பிதக்க சௌக்கிய வினாசுவல தீன காரணாவ பிலிபதும் ஏமகேம கரு சபாபதி துமனி விசேஷமா அப்பி கியன்னோனே தங் மே ரட்ட கத்தாம குவன் மே சியலு தேவல் கடாகிற வெட்டல இவர அப்படி அமதாம கதாகரான மே பார்லிமெண்ட் மே காரணா சியலு தேவல் கடாகிற வெட்டல இவராய் தங் ஹேமதி எத்தி ரணில் விக்ரமசிங்க ஜனாதிபத்துவாக்கிற லட்சாவாக் நத்துவ அர ஜெர்மன் மாத்திய வேதியாட்ட மாத்திய சாக்கத்தியாவதி கேனவா மே பார்லிமெண்ட் யோஜனாவாக் விழா நேலு பாஸ்கு புகாரே பிலிபந்தவ ஜாத்தியந்தர பரீட்சனைக்கு இல்லலா ஹபை பகுகிய சத்தியை பகுகிய பார்லிமெண்ட் சசிவாரி தவஸ் துணக் எக்க திகட்ட லக்ஷ கணம் கோட்டி கணம் வியதங்கள மே பார்லிமெண்ட் கதாகர மனோத கதாகரே மெல்கம் காதின பியதுமா இல்லன ஏ ஜாத்தியந்தர பரீட்சனை தென்ன கேலா ஹபை அத சண்டியக் வகை வீரக் வகை அதகியனவா எஹமமே பார்லிமெண்ட்வே ஜாத்தியந்திர பரீட்சனை கிள்ளனே கேலா எனிசா அபி ரணில் விக்ரமசிங்க ஜனாதிபதிவாட கியண்டோனே கருணா கரலா மே ஜாத்தியந்திர நோமகேவன் நத்துவ மே ரட்டே மினிஸ்டர் நோமகேவன் நத்துவ மே உத்தரீதர பார்லிமெண்ட்வே ஏ அபி யோஜனா கரலா தியன ஏ பாஸ்கு புகாரே பிலிபந்தவ ஜாத்தியந்திர பரீட்சனை கிள்ளலா தியனவனங் ஏ ஜாத்தியந்திர பரீட்சனை தென்னோடு கேட்க காரணாவத் மே முகத்தை கேட்க முகத ரணில் விக்ரமசிங்க ஜனாதிபத்துவா தேங் வின வின கேம கிரகண வகை கீழ பேரோ முகத இத்திஹாசி அப்படி தக்க கோமத ஜாத்தியந்தரே ஹசுரகத்த விதிய அப்படி நிகம் பேனவா தேங் ஆசியாத்திக நட்டவல் பட்ட கேம் எங்க இல்ல அப்படி தண்டோ லபன சத்தியாந்தே சீனி அண்டு இன்னவா අපිට පේනවා නිකන් නිකන් චීනට ගිහිල්ලා චීනෙන් එකක් දාගෙන තවත් කීයක් හරි ණයක් අරගෙන ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා වගේ කියලා නිකන් අපිට පේනවා. ඒ නිසා මේ රට විනාශ වෙලා ඉවරයි. මේ රට කඩාගෙන වැටලා ඉවරයි. ඔය අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මේ ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක වෙලා ඉවරයි. අපිට එදා කිව්වේ මේක කෙටි කාලෙ විසඳනවා කියලා. දැන් ඒ සීල දැන් අපි දැක්ක දැන් හෙට අනිද්දා වෙනකොට ගෑස් ආපහු වැඩි වුණා. ඊයේ මධ්‍යරාත්‍රිය දුරයිද ගෑස් බිල වැඩි වුණා. ඊළඟට
ඔබතුමාගේ විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඔව් අවසන් කරනවා. ඊළඟට විනාඩියට ගියාද කරු සභාපතිතුමා
විනාඩි දෙකක් තියෙනවා.
ආ ඊළඟට දැන් කාංචනවතුමා ඊයේ කියනවා විදුලි බිල වැඩි කරන්න ඕනේ කියලා. ඒ නිසා මේක මහා අපරාධයක්. මේ රට විනාශ වෙලා ඉවරයි. ඒ නිසා අපි ඉල්ලනවා දැන් ඔය අපි දැක්ක පෙර ඊයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවයිල කියනවා මේ එකතු වෙලා කරමුලු. දැන් එකතු වෙලා කරන්න නම් ඇයි බාරගත්තේ? එකතු වෙලා කරන්න නම් බාර ගන්න ඕනේ නෑ. දැන් අපෙන් අහනවා එහෙම නැත්නම් කරන විදිය කියන්නලු. අපට දුන්න නම් අපි කරන විදිය පෙන්නනවා. හැබැයි අපට ඒක දුන්නේ නෑ එදා. අපිට අලස්සලා හපෙනවා මේ රටේ ජනාධිපති කරලා සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කරලා මේ රටේ යම් වැඩපිළිවෙලක් හදලා තිබුණා අපි. අපි ඉස්සරහට යන්න. හැබැයි ඒක දුන්නේ නෑ කරු සභාපතිතුමා. ඒ නිසා දැන් ඇවිල්ලා සාක්කුවේ අද්දක දාගෙන අරහෙට මෙහෙට පැද්දිලා මේ කුණු හරපෙකුවට මේ පාර්ලිමේන්තුවේ හරියන්නේ නැහැ. ඒ වගේම කරු සභාපතිතුමා මම අවසාන කරනවා මේ කාරණාව කියන්න ඕනේ. මම අද උදේ ඉඳලා උත්සාහ කරා මේ විෂයපතේ නුනත් විශේෂයෙන්ම උදේ ප්‍රශ්න වටේදී මම උත්සාහයක් දරුවා අමරවීර ඇමතුමයි මේ පිළිබඳව මේ සාකච්ඡාවට බඳුන් කරන්න මේ කාරණාව පිළිබඳව මහවැලි එච් කලාපේ ගරු සභාපතිව මා නියෝජනය කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපේ බීජ වගා කරන සෝයා බෝංචි බීජ වගා කරන ගොවියන් විශාල ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා ගරු සභාපතිතුමා. ඒ තමයි මහයිරුප්පල්ලම බීජ නිෂ්පාදනය කරන ඒකකය. මහයිරුප්පල්ලම බීජ නිෂ්පාදනය කරන ඒකකයත් ගොවි සංවිධාන එච් කලාපේ තියෙන ගොවි සංවිධානත් එකගතාවයකට අවිල්ල තියෙනවා වාර්ෂික එකගතාවයකට සෝයා බෝංචි වගා කරන සෝයා බෝංචි වගා කරන ඒ ගොවියන්ට 150ක බීජ දීලා ඒ වගා කටයුතු අවසාන කරපුවාම ඒ වගා නිෂ්පාදනය සියලු නිෂ්පාදනය ඔවුන් ගන්නවා කියලා. හැබැයි අවාසනාවට කාරණාව තමයි ඔවුන් රුපියල් 600ට ගන්නවා කියපු අද රුපියල් 440 වෙලා තියෙනවා. හැබැයි 100%ක් ඒ වගාවන් ඔවුන් ගන්නේ නැහැ 150යි ගන්න කියලා කියනවා. ඒ නිසා මම මේක මේ පාර්ලිමේන්තුවේ ගරු කෘෂිකර්ම මහත්මයා මෙතන යොමු කරන්න කියලා ඉල්ලීම කරනවා. මෙන්න මේ ගොවියන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. මොකද හේතුව හැම ගොවියෙක් ගාම කිලෝ 2000-2500ක් මේ බීජ තියෙනවා. ඒ නිසා අපි පිටරටින් බීජ ගේනවට වැඩිය ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙන මේ සෝයා බෝංචි බීජ ටික සියලු බීජ ටික ඉස්කලාපේ ඉන්න ගොවියන්ගේ මේ බීජ ටික ඒ මහයිරුප්පල්ලම අරගෙන සාධාරණ මිලකට මේ සියලු බීජ ටික ලබා ගන්න කියන ඉල්ලීම කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ගෞරව ස්තුතියපද කරන අවසාන වශයෙන් කියන්නේ මේ බොරු මේ 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 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගෙනියන බොරු මේ බොරුව කරුණාකරලා නවත්තලා ඇත්ත මේ රටේ ජනතාවට මේ රටේ ලෝකයට ඇත්ත කියන්න කියන කාරණාව මම මේ අවස්ථාවේ කියන බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට ගරු අශෝක ප්‍රියන්ත ඇමතිතුමා විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම කාලයකට පස්සේ අදහස් දක්වන්න අවස්ථාවක් ලබා ගන්න විනාඩි 15ක් උදෑසන තිබුණා. දැන් වෙද්දි 13කට අඩු වෙලා තියෙනවා. නමුත් ඒ ලබා දුන්නු කාලයට ස්තුතිය ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම නාවික ඒ වගේම ගුවන් සේවා ගරු අමාත්‍යතුමා අපේ නිර්මල් ශ්‍රීපාසිල් ඇමතිතුමත් මේ සභාගර්භයේ ඉන්නවා. එතුමා මං හිතන්නේ කුමාරසිරි මන්තුමා කිව්වා වගේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ අමාත්‍යංශ උසුලන ඒ වගේම විවිධ තනතුරු ගණනාවක් රජයන් වලදී අපේ රට වෙනුවෙන් නියෝජනය කරලා තියෙනවා. ඒ අමාත්‍යවරයාට අද පැවරලා තියෙන්නේ බොහොම කාර්යභාර වගකීමක් යුතුකමක්. මං හිතන්නේ ඒ වෙනුවට කාලෝචිත අවශ්‍යතාවයන් වෙනුවට ඒ නීති කෙටුම්පත් කාලෙන් කාලට සම්පාදනය කරන්න වෙනස් වෙන්නට ඕන වෙනස් කරගන්නට ඕන. අපි හැම කාරණාවකටම උදව් කරන්නටත් ඕන. පාර්ලිමේන්තුව තියෙන නීති සම්පාදනය කරන්න ඒ වගේම ඒ කාලයක් එක්ක කාලයට ගැලපෙන ආකාරයෙන් නීති පද්ධතිය සකස් කරගත්තේ නැත්නම් ඒක එකතු වෙලා අපට ඉස්සරහට රටක් විදියට යන්න බැරුව යනවා. මම හිතනවා මේ වෙද්දි වත්මනේ වෙද්දි මේ රටේ විවිධ ශේෂයන් වල විවිධ පිරිහිම් වලට කඩාවැටීම් වලට සහ සමාජ බෙදීම් වලට සමාජ ඇදවැටීම් වලට බලපාලා තියෙන්නේ බොහෝ යල්පැන ගිය නීති සහ අප්ඩේට් නොවෙන නැත්නම් යාවත් කාල නොවෙන නීති පද්ධතිය නිසායි. ඒ නිසා මම හිතනවා උදෑසන ඉඳලා මම මේ සභාවේ බොහෝ ගරු මන්ත්‍රීතුමාලගේ කතා කරන විලාශයන් සහ ප්‍රකාශයන් අහගෙන හිටියා. ඔව් විතක සමස්ත පාර්ලිමේන්තුවම ලැජ්ජ වෙන්නට ඕන අපට එක ගුවන් යානාවක්වත් නොමැති වීම. ඒ වගේම ඒකට රාජ්‍ය නිලධාරිනුත් ලැජ්ජ වෙන්නේ. රටේ පුරවැසියනුත් ලැජ්ජ වෙනවා. මේ 225 දෙනෙකුට හැමදාම අර මොන හැමකට තලනවා වගේ තලතල ඉන්නවා, බැන බැන ඉන්නවා. ඇරුණුකොට අර ග්‍රීක දාර්ශනිකයන්ගේ සත්ගුණවත් පුරවැසිය එහෙම නැත්තම් අර තමන්ගේ කාර්යභාරයේ නිසියාකාරය ඉටු කරලා අනුන්ගේ කාර්යභාරයන්ට ඇඟිලි නොගසා සමාජයේ වගකීම් ඉටු කරන පුරවැසිය අහිමි වීමේ ප්‍රතිඵලයක් තමයි මේ අපි හැමෝටම අද භුක්ති විඳින වෙලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වත්මනේ ඉන්න අපි මේ සමස්ත ක්‍රියාදාමයටම වගකී යුතු නැහැ. නමුත් වර්තමානයේ බොහෝ තැන්වල කතාවට එහෙම නැත්තම් බොහෝ තැන්වල චෝදනාවන් වලට ලක්වන්නේ එවැනි මේ වර්තමානය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම වීම. මම හිතන්නේ ඒක ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා අපි වෙම්මින් වශයෙන් බෙදලා සලකන තැන් කොහෙවත් නැහැ. දැන් කුමාරශ්‍රීමන්තුමාගේ කතාවිනුත් කිව්වේ සමාජයේ තියෙන ප්‍රශ්න වලට අපි එකඟ වෙන්න එකතු වෙන්න ඕන. හැබැයි එතුමාගේ එක කතාවට මම එකඟ වෙන්නේ නැහැ. මොකද අපි කෙලෙහිගුණ තියෙන පුද්ගලයෝ විදිහට කෙටි කාලිනව දීර්ඝ කාලිනව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ගැටලු ප්‍රශ්න මතවාද තියෙන්න පුළුවන් කෙටි කාලිනව. ඇයි එකතු වෙලා කරන්න නම් මේ රට බාරගත්තේ? අපිට බාර ගන්න නැතුව ඉන්න තිබුණා නිකුව. ඇත්තම කතාවොත් අරගෙන ගියා පස්සෙන් අපි ඔබ නියෝජනය කරන ගෝඨාභය මහත්තයාගේ රජේ කාලෙදී අගමැතිකම දෙන්නේ සමහර අයට. අපිට අගමැතිකම් ගන්න කෙනෙක් හිටියේ නෑ. අපි මේක ඇත්ත තේරුම් ගන්න ඕන. ඒ අර්බුදකාරී තත්වයට, ඒ තිමුණු ව්‍යසනකාරී තත්වයට ඍජුව තනි පුද්ගලයෙක් විදියට හෝ මුහුණ දීලා වත්මනේ ගරු අග්‍රාමාත්තුමා අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් එක්ක අත්වැල් බැඳගෙන වර්තමානයේ කැබිනට් මණ්ඩලයත් එක්ක මේ යම්කිසි මට්ටමකින් සමනයකට පත් කරගෙන යන ක්‍රමවේදය අපි කතා කරන්නට ඕන.
මැතිතුමා
තුමා ඡන්ද ඉල්ලුවා කරන්න මේ පාර්ලිමේන්තු සභාවකට ඇතුලේ ඉතින් කෙනෙක් හිටියේ නැහැ කියලා කියන්න එපා. වෙනායකට මම දන්නවා එතුමා ඉල්ලුවා ඡන්ද.
බොහොම සුදී ඔව් එතුමා.
ගරු මූලාසනේ මන්තුමනි, මං හිතන්නේ ඒක පොයින්ට් ඔෆ් ඕඩරයක් නෙමෙයි. අපි ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් මට වඩා පාර්ලිමේන්තු නියෝජනය කරපු මම ඩලස්සලපුර මැතිතුමා ගැන කතා කරේ නැහැ. මම කතා කරේ එතුමත් මමත් නියෝජනය කරලා පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපති ධූරයේ දරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලෙදී ඔය විපක්ෂ නායකවරු නැත්තම් අද මේ පාර්ලිමේන්තුවේ උදේට ඇවිල්ලා මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයට කතා කරන මේ මොහොතේ ගරු ඇමතිතුමා උදේ කිව්වා මේ ප්‍රශ්න වලට උත්තර අහන්න ඉන්න කියලා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඒ මේ මොහොතේ මේ පාර්ලිමේන්තුවේ නොමැති ඔබතුමා ඉදීම පිළිබඳව ගෞරව කරනවා. බලන්න විපක්ෂ මන්ත්‍රීවරු 3 දෙනා ඉන්නේ. ඔබතුමා ඉදීම පිළිබඳව ගෞරව කරනවා. මම කතා කරේ නැහැ කිසිසේත්ම ඩලස් සලාපර මැතිතුමා පිළිබඳව. මම කතා කරේ විපක්ෂයේ වර්තමානයේදී මේක ඇයි කරන්න නැත්තේ, නැත්තම් සමග වෙලා කරන්නම් බාරගත්තේ කියන අයට උත්තරේ මම දුන්නේ. මොකද මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරේ බාර අරගෙන ඉන්පසුව ඡන්දයකට ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඔබ කියන දලසලාපිරු මහත්තයයි. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවේ 225 අතරින් බහුතර බලය දිනාගත්තු කෙනා ජනාධිපතිවරයා බවට පත් වුණා. ඒක මම නම් පිළිගන්නවා. මම විශ්වාස කරනවා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් විදිහට ඔබත් පිළිගනි. ඒක අපිට පිළිගන්න වෙනවා. එතනින් පසුව ඇති කරගත්තු කැබිනට් එකත් එක්ක තිමුණු තත්ත්වයෙන් පාලනය කරගෙන ඉස්සරහට යෑම පිළිබඳව අපිට අමතක කරලා කතා කරලා ගියොත් ඉස්සරහට ගියොත් ඒක මම හිතන්නේ අපි කෙලේ ගුණයක් තියෙන මිනිස්සු නොවෙනවා ගරු මූලාසනේ මන්තුමනි. ඒකයි මම මේ කියන්න උත්සාහ කරේ. නමුත් වර්තමානයේ අපිට සිද්ධ වෙලා තියෙනවා ඔබ කතා කරපු මූලාසනේ ඉන්න ඔබ කතා කරපු ආගෘතිය සමිතිවලට යට වෙලා යම් යම් කණ්ඩායම් වලට බලපෑම් කණ්ඩායමට යට වෙලා අමාත්‍යවරුව විත්තියට හේතු කරලා අමාත්‍යවරුන්ගේ වැඩපිළිවෙල් මග නතර කරලා රජයේ ඉහළ නිලධාරීන්ගේ වැඩපිළිවෙල් කඩාකප්පල් කරලා තවත් ඉස්සරහට මේ බීතිකාවත් එක්ක මේ රට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඇත්තටම මේ රට එහෙම දුවන්න බෑ. දුවන්න පුළුවන් වුණා නම් මෙච්චර කාලයක් තිස්සේ ඇවිල්ලා අපි මෙච්චර බැනුම් අහගෙන මෙච්චර පාර්ලිමේන්තුව අපහාසයට ලක් වෙන්න ඕනේ නැහැ. එමනම් මේ කාරණාව ඉස්සරහට ගිහිල්ලා සාර්ථක රටක් වෙන්න ඕන. ලෝකයේ ඉතිහාසය ගැන කතා කරද්දී නායක ස්ථානගත වීම තුළ ලංකාවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකාවේ පෙරදිග ධාන්‍යාගාරය වෙනවා. ලංකාවේ අනිත් රටවල් වලට භාණ්ඩ හුවමාරු කරන භාණ්ඩ මධ්‍යස්ථානය වෙනවා. ඒ වගේම ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් වෙනවා. ලංකාවේ සුවිශේෂී වූ පරිසර ප්‍රද්ධතියක් හිමි සංචාරක නවායතනක් වෙනවා. ඒ සියල්ල හිමි අපිට අපිගත්තු කරුණුකාරණ අපිගත්තු තීන්දුව තීරණ අපි කරපු ක්‍රියාදාමයන් වල අඩුපාඩුවක් නිසා නෙමෙයිද මේ තත්ත්වයට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ මොහොතේ එකතු වෙලා මේ කාරණාව ගොඩ ගන්න ක්‍රමවේදයක් හදන්න. එකතු වෙලා මේ කාරණාව ගොඩ ගන්න ක්‍රමවේදයක් හදන්න නැතුව ගරු මොහොසාසනි මන්තුමනේ අපි මොන ක්‍රියාදාමයන් එහෙම නැත්තම් එකිනෙකාට චෝදනාවන් ඉදිරිපත් කළත් අපට ගොඩ යන්න තියෙන ලිඳර වැටෙන මිනිහට ලින්ක් අටින් විතරයි. එනිසා මමත් ආරාධනා කරනවා උදේට ඇවිල්ලා පටන් ගන්න වෙලේදී මේ ටීවී එකේ ටයිම් එක අල්ලලා සමාජ මාධ්‍ය කපා ගන්න කෑල්ල අල්ලලා ඒකට ප්‍රකාශ නිකුත් කරලා යනවා වෙනුවට පාර්ලිමේන්තුවක් විදිහට අපි එකතු වෙලා ඇත්තටම මේ වෙනස් කරන්න ඕන තැන් අඳුනගෙන ඇත්තටම මේ වෙනස්කම් වලට භාජනය විය යුතු තැන් වල සැබෑ තත්ත්වයන් තෝරගෙන අපි කණ්ඩායමක් විදිහට අපිට පාර්ලිමේන්තුව විශේෂපත්‍ය තුල මේ පාර්ලිමේන්තු සන්දර්භය තුල තියෙන අයිතිවාසිකම්තා අවස්ථාවන් සහ අපට ලැබිලා තියෙන ඉඩපස්තාවන් ප්‍රයෝජනයට අරගෙන ඒ වෙනුවට වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මම මේ සභාවට යෝජනා කරනවා. එහෙම නැතුව මූලාසන මන්තුමනේ මේ සිගරට් එකකට රණ්ඩු වෙච්ච එහෙම නැත්තම් මේ පුද්ගලික ප්‍රශ්නකට රණ්ඩු වෙච්ච දෙපිරිසක් මේ ගෙනියන මේ කෝච්චි ඉස්ට්‍රයික් එක අපි මේ පාර්ලිමේන්තුවේ මහලුකෝඩු රූපපුපල අරගෙන මේක මේ මති ඇමතිවරු කරපු වැඩක්ද? මේක මේ එහෙම නැත්නම් අමාත්‍යවරයෙක් වගේ කිය යුතු කාරණාවක්ද? මේක ඒ නිලධාරි කණ්ඩායමේ කරපු කාරණාව ඒ නිලධාරින්ගෙන් විසඳගෙන මිනිස්සු පීඩාවට පත් කළ යුතු නැහැ. මේක අපි හරියට කතා කරලා අපි මේ හරි වැරද්ද හරියට පෙන්ලා දීලා කවුද මේක වැරදි කියලා පෙන්නොත් ආයේ එතන වැරද්දිත යන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට හිතන්න වෙනවා මේකත් කණ්ඩායමක් ඉඳලා මෙහෙවනවාද කියලා. අපි දැක්ක පසුගිය කාලපරාසය තුළ අපි කොයි අදහස් උදහස් වල හිටියත් ඒ தත්ත්වෙට මේ සමාජේ පත් වුණා යම් කණ්ඩායම් යම් පිරිස් යම් අරමුණු තිමුණු සැඟවුණු අරමුණු තිමුණු කණ්ඩායම් ඉතින්ද මේ සමාජේ පෙළඹෙව්වා. එනිසා මම හිතනවා වැදගත් විෂයපතේක වැදගත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරන මොහොතක අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ අපිට කළ යුතු කළ හැකි එකම කාරණාව මහජන නියෝජිතෝ 2,20,00,000ක් වුණු ජනතාවට මේ පාර්ලිමේන්තුවට එන්න බැරි නිසා ඒ පාර්ලිමේන්තුවේ හඬක් ඔවුන්ට නගන්න බැරි නිසා දිස්ත්‍රික් මට්ටමින් ජනානුපාතයට අපිව සමාන කොට කරලා මේ පාර්ලිමේන්තුව රේවලා තියෙන්නේ. එන අපේ වගකීමක් යුතුකමක් තමයි ඒ කාලෙන් කාලට ගැලපෙන ආකාරයට ඒ ආයතන පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට. හැබැයි මම ඒක ඇමතිවරුන්ටත් ඒක චෝදනාවක් විදිහටම කියනවා. ඇමතිවරුත් දැන් මේ පාර්ලිමේන්තුවේ කතා කරා, සමහර දිස්ත්‍රික් මට්ටමින් කතා කළා, ප්‍රාදේශීය මට්ටමින් කතා කළා. ওই නාවික ගුවන් මේ එහෙම ඇමතිකම මේ ගරු ඇමතිතුමනි ඉල්ලලා හරි පොර කාලා ගන්න ඇමතිකමක්. ඒක ඕක ගත්තු ගමන් අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා රස්සා දෙන්න පුළුවන්. ඕකට ගොඩක් මේ එක එක ආයතන වලට එක එක තනතුරු වලට කට්ටිය බස්සන්න පුළුවන්. ඉතින් එහෙම රස්සා දීලා තනතුරු වල බස්සලා එහෙම කරලා තමයි දැන් අපි ගුවන් යානාවට කොච්චර ප්‍රමාණයක්ද ඉන්නවයි කියලා කියන්නේ. ওই සංඛ්‍යා ලේඛන ඇත්ත නැත්තම් අපි හරියටම දන්නේ නැහැ. නමුත් ලංකාවේ තියෙන සංඛ්‍යා ලේඛන දත්ත පිළිබඳව තාමත් පැහැදිලි අවබෝධයක් මට නැහැ. මට තියෙන්නේ සංඛ්‍යා ලේඛන දත්ත පිළිබඳව බොහොම ව්‍යාකූල තත්ත්වයක්. ඒවා නිවැරදි කිය යුතුයි. නමුත් ඒ தත්ත්වයට පත් වෙලා සියලු රාජ්‍ය ආයතන කඩාවැටෙන තැනට පත් වෙලා සියලු රාජ්‍ය ආයතන වලට අදින්න බැරි බරක් එහෙම නැත්නම් දරන්න උහුලන්න බැරි බරක් බවට පත් වෙලා තියෙන්නේ එවැනි ක්‍රියාකාරකම් වල. ඒකත් අපි තේරුම් ගන්නවා මෙතනින් එහාටවත් මේ කාලපරාසය තුල අපිට බෙදීලා වෙන් වෙලා තවත් පරීක්ෂණ පවත්ත තවත් එක්ස්පිරිමන්ට් කර කර ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි. දැන් අපි ශනිකව තීන්දුව තීරණ අරගෙන මේ සමාජයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපිට ඔබට කරන්න පුළුවන් සහයෝගයේ ශක්තිය එක්කාසු කිරීම හැර වෙන විකල්පයක් නැහැ. මොකද දැන් අපිට ජාතික වශයෙන් අපිට ගන්න පුළුවන් හැම ක්‍රියාදාමයකටම අපි ගියා. ජාතික වශයෙන් අපි එකතුමින් වලට ලක් වුණා. නමුත් අපිට අවසානයේදී IMF එකේ එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල අරමුදල පිටපතන් වුණා. එතෙන්ට ගිහිල්ලා ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේ මේ කැමිනට් මණ්ඩලයේ ඒ වගේම ඒකට මේ අපේ ශාහන් නැමැතිතුමත් මෙතන ඉන්නවා. ශාහන් නැමැතිතුමාලා රෑදවල් නැතුව මේ මහන්සි වෙලා තමයි මේ මැරෙන්න ගිය ලෙඩා හුස්ම අරගෙන තියාගෙන ඉන්නේ. දැන් මේ නහය වහලා ඔක්සිජන් බට කපලා මරලා දාන්න දෙන්නේ එහෙම නැත්තම් කොහොම හරි මේ තත්ත්වෙ තුල පවත්වගෙන ගිහිල්ලා ඉස්සරහට මේ මාතෘ භූමියට පණක් ජීවයක් දෙන්නට අපි කණ්ඩායමට එකතු වෙලා වැඩ කරන්නද කියන කාරණාව මතක් කරලා දෙමින් විශේෂයෙන් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිය ප්‍රකාශ කරමින් මානීයට වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි මිලන ගරු වීරසුමන වීරසිංහ මහතුමා විනාඩි 15ක කාලයක් තුන මතුමා.
බොහොම ස්තුති ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. වරාය පිළිබඳවත් ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් සේවා පිළිබඳවත් සංශෝධන කෙටුම්පත් කිහිපයක් පිළිබඳව විවාද තියෙන වෙලාවේ මම ඒ පනස් සම්බන්ධව කරුණු කාරණා අභ්‍යන්තර කාරණා කතා කරන්න මේක ඇතිපදමට කතා කරා. මම මේ කාරණාවේ සමස්තයක් විදියට ලොකු චිත්‍රය ගැන යම් අදහසක් පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. කාලකට පස්සේ පොඩි සැලකිය යුතු වෙලාවක් හම්බෙච්ච නිසාවේ අපි මේ මුහුණ දෙන දවන්ත ආර්ථික අර්බුදය අපි මෙතන මේ පාර්ලිමේන්තුව තුළ මේ 2020 මේ 9 වෙනි පාර්ලිමේන්තුව පුරාවටත් මෙතනින් අපට පුරෝගාමී පාර්ලිමේන්තුවල ඒ හිටපු ඒ දැක්මත් සහිත නායකයන් මේ පාර්ලිමේන්තුවල කතා කරමින් උත්සාහ කරා මේ ආර්ථිකය හරි දිශානතිකට ගෙනියන්න. නමුත් අවාසනාවක මහත අපි අවුරුදු 75කට පස්සේ නිදහස ලැබලා බංකොලොත් රාජ්‍යයක් විදියට ප්‍රකාශයට පත් කරගෙන ඒකත් දැන් අවුරුදු 2කමාරක් එතනින් ගැලවෙන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවම එවැනි තත්ත්වයක් තුළ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපට තියෙන සර්ණමය අවස්ථාවන් කිහිපයක් අපි මගහරවමින් අපි වෙනත් වල්පල් මත්සේ තමයි මෙතෙක් කාලයක් ගමන් කරමින් තියෙන්නේ. අර ගමේ කියමනක් තියෙනවා එළුවගේ පස්සේ යනවා එළුවගේ මොකක් දෙකක් වැටෙනකම් බලාගෙන කියලා. ඒ වගේ මේ ආණ්ඩුවත් වර්තමාන රජයත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා විශ්වාස කරමින් ගමන් කරමින් සිටින්නේ අර එළුවගේ පස්සේ යන ඒ මිනිසා හා සමාන ගමනක් තමයි නොකරන එමනම් බලාපොරොත්තු රහිත එමනම් ඒ ගමනක් තමයි ගමන් කරමින් තියෙන්නේ. ඒක තුල මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා විශ්වාස කරන එකම එක කාරණාව වෙච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ අද ඒක දුරස් වෙමින් තියෙනවා. ඒ සරණ තුල අද මේ රට තව තවත් අගාධයකට අර්බුදයට යන බව පේන්න තියෙනවා. ඒක නිසා මේ අපිට මේ රටක් විදියට මේක කොළද නිල්ද රතුද නෙවෙයි ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද නෙවෙයි රටක් විදියට අපිට මේ අවස්ථාවෙන් ගොඩ එන්න තියෙන සර්ණමය අවස්ථාවක් මේ අපේ රටේ තියෙන මේ සමෘද්ධිය කලාපය සහ මේ ගුවන් කලාපය තුළ අපට ගොඩ එන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර අපේ රට භූගෝලීය පිහිටීම මෙට අවුරුදු දහස් දසදහස් ගාණක් තිස්සේ ඉඳලම යම් තීරණාත්මක සාධකයක් බවට පත් වුණා. ලෝකයේ ගමනාන්ත ගණන හොයාගෙන යනකොට නව හොයාගත්තට පස්සේ නව සංචාරකයන් විදියට එහෙම නැත්නම් ගවේෂකයන් විදියට ඒ වගේම ආක්‍රමණිකයන් විදියට ලෝකේ පුරා ඇතම් ජාතීන් පුද්ගලයන් ගමන් කරනකොට ඒ හැම දෙනාගේම ගමනාන්තයක් බවට එහෙම නැත්නම් අතරමැදි මධ්‍යස්ථානයක් බවට පත් වුනේ ශ්‍රී ලංකාව. එකපසකින් බැලුම ජාතියක් විදියට විජය කුමාරයා පාවෙල ඇවිල්ලා නතර වුනේ ලංකාවේ. එතැන් පටන් අපේ රට ගොඩනැගිච්ච කාල සීමාව තුළ අපිට තිබිච්ච හොඳ නරක වාසිය අවාසිය අභියෝග සියල්ලක්ම මේ භූගෝලීය පිහිටීම තුළ සිද්ධ වුණා. හැබැයි අද දවසේ අපට ඒ සර්ණමය අවස්ථාවක් ලැබෙන්නේ කොහොමද මේ කලාපය තුළ? වර්ග කිලෝමීටර් 65610යි අපේ රටේ භූමිය තියෙන වර්ග ප්‍රමාණය 65610යි වර්ග කිලෝමීටර්. හැබැයි අපිට අයිති සමෘද්ධිය කලාපය වර්ග කිලෝමීටර් 5,17,000ක් තියෙනවා. භූමිය වගේ අටගුණයක් අපට සමෘද්ධිය කලාපයක් තියෙනවා. ඒක නිසා අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න තියෙන ප්‍රධානම මර්බස් ස්ථානයක් බවට මේ සමෘද්ධී ආර්ථිකය එහෙම නැත්නම් නිල ආර්ථිකය කටයුතු කරන්න පුළුවන්. ඒ කටයුත්තේදී වරායවල් කියන්නේ තීරණාත්මක සාධකයක්. ඒ නිසා මේ වරායවල් ගැන අපි එදා බලපු සාම්ප්‍රදායික කෝණයෙන්ද බලන්නේ. තව ටික කලක් යනකොට මේ ලෝකයේ ප්‍රධානම ගමනාගමන බවට ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ මං හිතන්නේ වරායයන් සහ නාවික ගමනාගමනය ඉතාමත් තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ පිහිටීම නිසා අපේ රටේ පල්ලෙහා යන ඒ නාවික ගමනාන්තයන් ගමනා නාවික ගමන් මාර්ගය තව තවත් දිනු වෙමින් තියෙනවා. ඒ වගේම ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි මේ 2023 කියන්නේ ලෝකේ වෙනස් කරපු ආර්ථික සංකල්පයකට අවුරුදු 10ක් පිරෙන වෙලාවක්. ඒක තමයි එක මාවතක් එක තීරයක් බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන ඒ ව්‍යාපතියට අවුරුදු 10ක් පිරෙනවා මේ 2023. මේ ඔක්තෝබර් මාසේ ඒක සමුළුව චීනයේදී පවත් කරනවා. ලෝක රටවල් 150ක් අද බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපතියට එකතු වෙලා ඉන්නවා. මේ ලෝකයේ තියෙන සෑම කලාපයක්ම සෑම මහද්වීපයකම රටවල් ඒ ව්‍යාපතියට එකතු වෙලා ඉන්නවා. ඒ ව්‍යාපතියට එකතු වෙච්ච ඒ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපතියේ අපි විශ්වාස කරනවා ඉතාමත් තීරණාත්මක සම්දිස්ථානයක් බවට ලංකාවපත් වෙනවා. ඒක නිසා වරාය ඇමැතිතුමනි මේ වරායවල් රැකගන්න සංවර්ධනය කරගන්න අපේ රට තවත් කල්පයකට තව පරම්පරා ගණනාවකට ආර්ථිකයේ දියුණු මධ්‍යස්ථාන බවට පත් කරන්න ප්‍රධානම කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ වරායවල් රැක ගැනීම අපේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙනවා. මේ ආර්ථිකයත් එක්ක මේ අපේ රටේ ආර්ථිකත්වය ගැට ගැහෙන තවත් එක් කාරණාවක් තමයි මේ භූ දේශපාලනය ජියෝ පොලිටික්ස්. අපි පිළිගන්නවා ඒවා අත්හැරලා යන්න බෑ කියලා. ඒක නිසා මේ ජියෝ පොලිටික්ස් එමුනනම් භූ දේශපාලනය එමුනනම් කලාපීය දේශපාලනය හරියට කියවාගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ තුල අපේ ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපේ රට තරම් අවස්ථාවක් ලෝකයේ කිසිම රටකට නැහැ සංවර්ධන රාජ්‍යයක් බලා වේගෙන් පියාඹන්න වේගෙන් ගමන් කරන්න. ඒක නිසා එවැනි කාරණාවෙදිත් ඒ කාරණාවෙදිත් අපේ මේ වරාය ශ්‍රේෂ්ඨය තමත් වැදගත්. ඒ වගේම ගුවන් ශ්‍රේෂ්ඨය දිහා බලනකොටත් ලෝකයේ ගුවන් ගමනාන්තයන් තියෙන සිටියම් එමනම් ඒ දේවල් දිහා බලනකොට ලංකාවේ පිහිටීම අතරමැදි ගුවන් ගමනාන්තයක් විදියට ඉතාමත් සාර්ථකව සෑම මහද්වීපයක්ම සහ කලාපයක්ම හුවමාරු වෙන මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මොකද්ද මෙමින් තියෙන්නේ? දැන් මෙවැනි තත්ත්වයක් තියෙන අපට අවස්ථාවන් පහුගිය කාල පරිච්ඡේදය තුළ පියවරෙන් පියවර පියවරෙන් පියවර අපට අහිමි කරගනිමින් යමින් තියෙනවා. එක් වසරකින් බලනකොට මීට අවුරුදු කිහිපයකට කලින් අපි හදාපු ආණ්ඩුව ගොඩබේ මහත්තය තල්ලු කරන්න හැදුවා අර නැගෙනහිර වරාය ඉන්දියානු සමාගමට දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තය කාලේ හදන්න පටන්ගෙන භාගයක් වැඩනවතර කරලා තිබිච්ච නැගෙනහිර වරාය ඒ ඉන්දියා සමාගමට දෙන්නකොට දවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මාණය කරගනිමින් සහ ඒ බලපෑමක් කරමින් ඒක නතර කරගන්න පුළුවන්කම ලැබුණා. අද ඒ නැගෙනහිර වරාය යම් ප්‍රමාණයට සංවර්ධනය යනවා. නමුත් ඒකට නිසි අවධානය මේ දක්වා හරියට යොමු වෙලා නැහැ. පුළුවන් නම් ඒකත් උගුණගෙන කරන්න පුළුවන් නම් තමයි තවමත් උත්සාහයන් තියෙන්නේ. බටහිර වරාය දුන්නා. ඒ බටහිර වරාය සම්බන්ධ කාරණාවෙදිත් අපේ තිබෙන ඒ ප්‍රතිපත්තිය අපි ගැති වෙච්ච ප්‍රතිපත්තියක් නිසා අපට වාසිදායක ස්වභාවයකට ඒක තල්ලු කර ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා මේ වරායන් සම්බන්ධ කාරණාව තීරණාත්මක කාරණාවක්. හම්බන්තොට වරාය මේ රටේ හිටපු හැම වරාය ඇමතිවරයෙක්ම උත්සාහ කරපු වරායක්. හැබැයි කුමන හෝ හේතුවක් නිසා මේ රටේ කෘතහස්තයයි කියපු හැම වරාය ඇමතිවරයෙක්ම ඒක ලලිත් ඇතුළත් මුදලි වෙන්න පුළුවන්, අස්ට්‍රොප් වෙන්න පුළුවන්, ඊට කලින් ඉඳන් මංගල සභාවේ වෙන්න පුළුවන්, ඕන ඇමතිවරයෙක් වෙන්න පුළුවන්. කිසිම ඇමතිවරයෙක් ඒකට මැදිහත් උනේ නැහැ. ලෝකයේ යම් බලපෑම් නිසාවෙන් හැබැයි අපිට පුළුවන්කම ලැබුණා මහින්ද රාජපක්ෂ රජය තුළ ඒ වරාය හදන්න, හැබැයි ඒ වරාය පවත්ව ගන්න, ආරක්ෂා කරගන්න අපේ රටේ පාලකයන්ට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒකත් විකුණගෙන කෑවා. ඒක නිසා මේ වරාය ආරක්ෂා කරගැනීමේ ප්‍රධාන කාරණාවක් බටහිර වරාය, ඒ කියන්නේ කොළඹ වරාය, දකුණු වරාය, එහෙම කියන්නේ හම්බන්තොට වරාය අපිට බේරගන්න බැරි වෙනකොට දැන් අපිට තියෙන ප්‍රධාන වරායක් තමයි බස්නාහිර වරාය වෙන ත්‍රිකුණාමල වරාය. අද වෙනකොට සියලු පිඹුරුපත් හදමින් ඉන්නවා. ඒකත් පුළුවන් නම් විකුණගෙන කන්න. ඒක නිසා සමස්ත වරාය ශ්‍රේෂ්ඨයම ප්‍රතිපත්තිය බවට පත් වෙමින් තියෙන්නේ විකුණාගෙන කෑම. අනිත් පැයෙන් බැලුවම ගුවන් ශ්‍රේෂ්ඨය අපි පිළිගන්නවා ඉතාමත් අභියෝගයක්. මේ වෙලාව මේ කාල සීමාව තුළ ගුවන් සේවාවන් පවත්වාගෙන යාම, සිවිල් ගුවන් සේවාවන් පවත්වාගෙන යාම ලෝකයේ තියෙන මේ ආර්ථික අවපාතයත් එක්ක ලෝකයේ ප්‍රධාන සමාගම් පවා මේක අර්බුදයක් තියෙනවා. හැබැයි ලෝකයේ අපේ රට සංචාර ගමනාන්තයක් විදියට මුලාසනාරුව ගරු මන්ත්‍රීමනි ඔබතුමා දන්නවා මොනතරම් අවස්ථාවන් තියෙනවාද සාර්ථක ගුවන් සේවාවක් පවත්වාගෙන යන්න අපේ රටට. සාර්ථක ගුවන් සේවාවක් පවත්වාගෙන යන්න ඒක මේ තියෙන අකාර්යක්ෂමතාවයේ හේතුවක් නිසාවෙන් මිසක් ඒක පාඩු ලැබෙන තැනක් බවට පත් වෙන ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ සාමාන්‍ය ගුවන් සමාගම් රාශියක් අපේ රටේ තියෙන ගුවන් සමාගම් වලට ශ්‍රී ලංකන්නකට වඩා විශාල ගුවන් සභාගම් 100,000 ගානක් පුද්ගලික අයට තියෙනවා, පුද්ගලික අංශයට තියෙනවා, පුද්ගලයන් විසින් පාලනය කරන ගුවන් සමාගම් තියෙනවා. හරි අපූර්වවට පාලනය කරන අපිට මේ තියෙන බිබික්කම රැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. පහුගිය කාලවල මේ දේවල් සම්පූර්ණයෙන්ම
විනාශයට ගෙන යන සාභාවික මරණයකට තල්ලු කරන කාරණාවන් බවට පත් වෙලා ඉන්නවා. අවාසනාවට දිමල් සිරිපාල සිල්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකම් කියන දායකම් කියන නායකයන් ඇමතිවරු යටතේ මේවා විනාශ වෙමින් තියෙනවා. අද ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා ගැනීමේ අවසාන දොරටුවට ඇවිල්ලා තියෙන්නේ. ඒක යම් ප්‍රමාණයකින් කළමනාකරණය කරලා පෞද්ගලික අංශේ රාජ්‍ය අංශේ මැදිහත් වීමක නියාමනය කිරීම පිළිබඳ අපේ විරුද්ධත්වයක් නැහැ. අද කුණු කොල්ලට අර කුණු වෙච්ච වට්ටක්ක ගෙඩි වගේ මේක දීලා දාන්න තමයි කටයුතු කරමින් තියෙන්නේ. පහුගිය දවස්වල සිදුවෙච්ච සිදුවීම්, ඒ සිදුවීම් වලට ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලන අධිකාරිය විතරක් නෙවෙයි විශේෂ ඇමතිවරුන්ගේ මැදිහත් වීමත් කියන්න ලැජ්ජයි හිරිකිතයි. පෞද්ගලික අරුණ පත්‍රයේ පළවෙනි පිටුවේ තියෙනවා ශ්‍රී ලංකන් පරක්කු නම් විනත් සේවාවන් භාවිතා කරන්න. මේක කියන්නේ මිරේෂ්ඨගේ ලොක්ක නෙවෙයි, මේක කියන්නේ එයා ඉන්දියාවේ ලොක්ක නෙවෙයි, මේක කියන්නේ ඇමති නිමල් සිරිපාල සිල්වා. අතන මෙවැනි තත්ත්වයක් තුළ අපේ රටේ ගුවන් සේවාන් වල විශ්වාසනීය තත්ත්වය මොකද්ද? ඒක නිසා ගුවන් සහ නාවික ශ්‍රේෂ්ඨයන් අපේ රටේ තීරණාත්මක වේලාවක මේවා රැක ගැනීම අපේ අභියෝගයක් බවට පත් වෙනවා. අපි පිළිගන්නවා මේ ආර්ථික අපහසුතාවයන් තුළ ලේසියෙන්ම කරන්න පුළුවන් මේ කාට හරි කුණු කොල්ලට දීලා දාන එක. ඒක ලේසි. හැබැයි මේ අභියෝගයන් වලට මුහුණ දෙන්න ඕන අපේ රටේ මේ මෙච්චර ප්‍රශ්නයන් තියෙද්දි මොනතරම් උදාහරණ තියෙනවද? මේ මොහොතේ තමල් රාජපක්ෂ ඇමතිතුමා වේදික මේ පාර්ලිමේන්තුවේ දෙනවා. එතුමා වරාය ඇමතිවරයා නොවෙන්න හම්බන්තොට වරාය හැදෙන්නේ නැහැ. අර කියපු මහලොකු ඇමතිවරු ගොඩක් හිටියේ ඉතිහාසයේ කිසි කෙනෙක් නොකරපු දේ කරේ ඒ ඕනෑකම තිබිච්ච නිසා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණේ නැහැ අපේ රට තුල ඒක රැක ගන්න. ඒක නිසා වරාය සහ ගුවන් කියන ශ්‍රේෂ්ඨ දෙක, නාවික ගුවන් කියන ශ්‍රේෂ්ඨ දෙක අනාගතයේදී ලෝකේ තීරණාත්මක සංදිස්ථානයන් බවට පත් වෙන වෙලාවේ අපි ඒකේ ප්‍රධාන කොටස්කාරයන් බවට රැඳීමට මේවා රැකගත යුතුයි. මේවා රැක ගන්න අපිට පුළුවන්. අපේ රටේ ඕනතරම් උදාහරණ තියෙනවා. දැන් ඊයේ දවසේ ආසියානු ක්‍රීඩාවුල්ලේ අර තරුසි කර්ණාරත්න ක්‍රීඩිකාව මීටර 800 රම් පදක්කම ගන්නවා. අවුරුදු 18යි බිලියන් 4.5ක් මේ ආසියාවේ ජනගහනය බිලියන් 4.5කින් ප්‍රමුඛයා බවට තරුසි ඒ දියණියපත් වෙනවා. ඒක ඕපපාතික වෙන දෙයක් නෙවෙයි. තරුසි අහම්බෙන් මතුවෙච්ච ක්‍රීඩිකාවක් නෙවෙයි. ඇය කැපවීම, ඒ වගේම ඕනෑකම අභියෝග ජයග්‍රහණ කිරීම තුළ මතුවෙච්ච ක්‍රීඩිකාවක්. ඇයගේ පුහුණුකරු සුරන්ද ප්‍රනාන්ද මැතිතුමාට අපේ ස්තුතිය ගෞරවය පුද කරනවා. මේ පාර්ලිමේන්තුව තුළ මේ දෙසිය සභාවේ ගෞරවය ඒ වගේ පුහුණුකරුවන්ට පුද කරන්න ඕන. වලලේ රත්නායක විද්‍යාලය කියන ක්‍රීඩා පාසලක්, අපේ රටේ ක්‍රීඩා පාසල් 22ක් විතර තියෙනවා. ඒ ක්‍රීඩා පාසල් වල භාවිතාවන් දිහා බලනකොට වලලේ රත්නායක විද්‍යාලය අද දරුවන් බිහි කරන, ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් බිහි කරන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට දීපු අභියෝගය ඔවුන් ජය ගනිමින් තියෙනවා කැපකිරීම තුළ. අද සුසන්ත ප්‍රනාන්දු ඒ පුහුණුකරුවා වගේ, එහෙම නැත්නම් තරුසි කරුණාරත්න ක්‍රීඩිකාව වගේ එහෙම ඕනෑකමක් තියෙන ඇමතිවරු කීයක් මේ ආණ්ඩුවේ ඉන්නවද? කියක් ඉන්නවද? මම කියන්නේ සේරම නැතේ කියලා. ඕනකමක් තියන අය ඉන්නවා, එයාට අවස්ථාවක් නැහැ. ඕනකමක් තියන අය ඉන්නවා, එයා කටවහගෙන ඉන්නවා. ඕනකමක් තියන අය ඉන්නවා, හෘද සාක්ෂිය පැත්තකට දාලා තියෙනවා. අද එහෙම කණ්ඩායමක් අද එහෙම නිර්මාණය වෙන්නේ නැහැ. ඒක නිසා කරු මූලාශ්‍රාණුට පන්තිමනි මම මේ මොහොතේ ඉතාමත් ඕනෑකමින් කියනවා, මේ මොහොතේදී අපිට තීරණාත්මක අභියෝගයක් තියෙන වෙලාවක්. ඒ අභියෝගය
ජයග්‍රහණය විනාඩි දෙක කාලයක් තියෙනවා.
හෘද සාක්ෂියක් තියෙන මිනිසුන් සහ මේ රටට ගැන ඕනෑකමින් බලන මිනිසුන් අවශ්‍යයි. මට ලැබිච්ච කෙටි වේලාවේදී මම එක් කාරණාවක් තවත් සඳහන් කරලා මයි කතා අවසන් කරනවා. ඒ කාරණාව තමයි මේ පාර්ලිමේන්තුවේ 225 ගණන තියෙන ලේබලය මොකද්ද කියන ලේබලය. ඒ කියන ලේබලය මේ පාර්ලිමේන්තුවේ සීමිත පිරිසක්ගේ තක්කඩි කන් නිසා ගහගත්ත ලේබලය. ඒ ලේබලය 225ට මැලවීම මොනතරම් සදාචාරද කියන කාරණාව ඉතිහාසයේ විසින් මිනිස්සේ කරාවේ. අපට ඒක මේ මොහොතේදී මොනතරම් කිව්වා වුණත් ඒක සමාජය තුළ සාධාරණ කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අපි දන්න මිනිස්සු විතරක් අපි ගැන දැනේවි. නමුත් කියන්නේ උඹත් ඉන්න අනිත් 227 කියන මට්ටමට මේ සමාජය පත් වෙලා තියෙනවා. ඒක තුළ පහුගිය දවසේ සුරංගේ ලියන පත්‍රණ කියන ලේඛිකාවක් කිවිඳියක් මෑත කාලේ බිහි වෙච්ච තමත් හොඳ කිවිඳියක් කයිපන්තයක් ලියනවා අයිලේ තනිබීමට ආයෙ ඇවිදින් යන්න කියලා. මේ කවිපත එළිදක් වෙන උත්සවයට මම සහභාගී වුණා රුහුණු විශ්වවිද්‍යාලයේ. ඒකේ තියෙන හත්පති මල කියලා කවියක් මේ සභාවේ අවධානයට, මේ සමාජයේ අවධානයට හත්පති මල කියන කවිය මම මේ සභාගත කරමින්, පාර්ලිමේන්තුවේ හංසාත් ගත වෙන සභාගත කරමින් ප්‍රකාශ කරනවා. හත්පති මල එදා සෝවියට් සාහිත්‍යයේ තියෙන අපූර්ව ළමා පොතක්. ඒ පොත පාදක කරගෙන ලියපු මේ කවි පන්තිය හත්පති මලේ. මම සේනියාගේ දියණි, අම්මටත් දැන් වයසයි, පාන් වලලු නම් එපා මට අම්මට වගේ අපොච්චි මලා මහරගමදි බෙහෙතුත් නැතුව කටකතා නම් එමටයි කොමිස් ගහලා මහේවුන් බාල බෙහෙත් අතුරු දහන් කරනු නිල් පාට පෙත්ත කැඩුවා මං පෙති හතෙන් එක පෙත්තක් කඩලා බඩු මිල අඩු කරනු කහ පාට පෙත්තත් කැඩුවා කොළ පාටට හරියන්න අවුරුද්දක්වත් හිනාව දෙන්න හැම පවුලකටම පොත් සපත්තු බෑග් ඕව කොහින්ද මට එහා ගෙදර අක්ක කියනකොට මං පිනට දුන්නා අහිංසකීට ඊළඟ පෙත්ත හස්සාවල් මටද ඉන්න යන්න කන්න නැති මම ලෝභ නැතුව කැඩුවා හයවෙනි පෙත්ත මේක අන්තිම එක හොරා කන්න නැති මිනිසුන් ඕන පාලනයට අපරාදේ මේ පෙත්ත මුලින්ම කැඩුවනම් ඉතිරි පෙති හයම ඉතිරි මට හොරා කන්න නැති මිනිසුන් පාලනයට ගත්තොතින් මේ රට මොනතරම් තැනකට ගෙනියන්න පුළුවන්ද කියන කාරණාව ඉතිහාසයේ මේ 225 තුලත් හොඳ මිනිසුන් මොනතරම් ඉන්නවද ඉතිහාසයේ මොනතරම් ශ්‍රේෂ්ඨ දේශපාලඥයන් මේ රටේ නිර්මාණය
කළාද
ඒ සමස්තයක් වෙනුවෙන් හොරා කන්න නැති පාලනයක් බිහි වෙනවා නම් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියන කාරණාව සිහිපත් කරමින් මට වෙලාව ලබා දීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙමින් මේ කවිපන්තිය සභාගත කරමින් මාලියන බොහොමත්ම ස්තුතියි
ස්තුතියි මිලන ගරු අමාත්‍ය නිමල් ශ්‍රීපාද සිල්වා මැතිතුමා ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා
මුලාසනාරූඪ සභාපතිතුමනි අද දින මාගේ අමාත්‍යාංශය සම්බන්ධ විෂයන්ට විවාදයට එක් වූ සිරිම පක්ෂ අපේ ආණ්ඩු පක්ෂය විපක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාටම මගේ ස්තුතිය පුදකාට කැමතියි විශේෂයෙන්ම වරාය අධිකාරියත් ඒ වගේම අපේ ගුවන් සේවා සමාගමත් ගුවන් සේවා අධිකාරියත් කියන මේ ආයතන තුනම අපි ඉතා මනා ලෙස කළමනාකරණය කරමින් වාර්තාගත ආදායමක් අපි ලබා තියෙනවා. විශේෂයෙන්ම 2022 වර්ෂයේ තමයි වාර්තාගතම ලාභය ලැබුවේ වරාය අධිකාරිය බිලියන 42ක්. ඒ වගේම මේ අවුරුද්දේ මේ වන විට බිලියන 19යි තව ඉදිරියට එන්න තියෙනවා. ඒ නිසා වරාය අධිකාරිය විශාල මුදල් ප්‍රමාණයක් ආදායම් බදු හැටියට රජයට ගෙවලා තියෙනවා. ඒ වගේම ගුවන් සේවා අධිකාරිය වාර්තාගත ආදායමක් හැටියට බිලියන 22ක් පමණ අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සර්විස් ගුවන්තොටු පොළ හා ගුවන් සේවා සමාගමත් එවැනි ලාභයක් ලබලා තියෙනවා. අපි හෙටානිද්දා මේ රජයට භාණ්ඩාගාරයට මම මගේ ආයතන වලින් බිලියන 10ක් ලබා දෙන බවත් මම කියන්න කැමතියි. ඒ නිසා අපේ ආයතන මනා ලෙස කළමනාකරණය කිරීමට මට උදව් උපකාර කරන ලද නිලධාරී මහත්වරුන්ටත් වෘත්තීය සමිති වලටත් සේවකයන්ටත් සියලු දෙනාටම ස්තුති කිරීමට මම මේ අවස්ථාව බවට පත් කර ගන්නවා. ඊළඟට අද වරාය පිළිබඳව ECT ඒ කියන්නේ අපේ නැගෙනහිර ටර්මිනල් එක පිළිබඳව එහි වැඩ කටයුතු පිළිබඳව යම් ප්‍රමාදයක් තියෙනවා කියලා අපේ මහින්දාන්ද ඇමතිතුමා හිටපු ඇමතිතුමා කිව්වා. මම කියන්නට කැමතියි ඒ ප්‍රමාදයක් දැන් නැහැ. අපි විශාල මුදල් ප්‍රමාණයක් ECT එක සෑදීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය අපි කළමනාකරණය කරගෙන අපි දැන් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ සෞෆා කීම ඇමතිතුමා කිව්වා මේ JCT එකේ වැඩ කරෙන්නේ නැහැ කියලා. මම හිතුවා එතුමට වැරදි තොරතුරු ලැබිලා තියෙන්නේ. JCT එක සඳහා අපි අවශ්‍ය මුදල් ලබා දීලා ඒ වැඩ කටයුතු කරගෙන ඉතා ඉක්මනින් JCT ඒ ටර්මිනල් එකෙත් වැඩ අපි අවසන් කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම කංකසන්තුරේ අපේ ෆෙරි සර්විස් එක පිළිබඳව මම කියන්න කැමතියි. අපේ පැත්තෙන් කංකසන්තුරේ ඒ වගේම තලේ මන්නා කියන මේ ස්ථාන දෙකෙන්ම ෆෙරි සර්විස් ආරම්භ කිරීම සඳහා අපේ පැත්තෙන් කරන්න ඕන වැඩ කටයුතු සියල්ල අපි කරලා අවසానයි. ඉන්දිය පැත්තෙන් ඒ අය වැඩ කටයුතු කරන්නට ඕන. මම විශේෂයෙන්ම ඉන්දියන් මැරිටයිම් කොන්ෆරන්ස් එකට එන මාසේ 16 වෙනිදා ඉන්දියාවට යනවා. එහිදී මම ඉන්දිය ඒ ඇමතිතුමත් සමගත් සාකච්ඡා කරලා මට ලැබිලා තියෙන ආරංචි අනුව ට්‍රයල් සර්විස් එකක් අපි හෙටානිද්දම ලංකාවට ඒ ෆෙරි සර්විස් එකේ ආරම්භ කිරීමට කටයුතු කරලා තියෙනවා. මම හිතනවා මේ මාසයේ ඇතුළතදී අපිට ෆෙරි සර්විස් එකත් ආරම්භ කරන්න පුළුවන් වෙයි. මේ රටේ ජනතාව කාලාන්තරය තිස්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් අර පලාලි එයාපෝර්ට් එකට අපි ප්ලේන්ස් ගෙන්නවා වගේම. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි සතුට පල කරන්නට කැමති. ඊළඟට මංගිතන්නේ වරාය ක්ෂේත්‍රයේ අපිට ඔළුවිල් හාබර් එක පිළිබඳව කතා කරා. ඔළුවිල් හාබර් එක පිළිබඳව ගත්ත ශක්්‍යතා අධ්‍යයනයේ වැරදි මුලින් ගත්ත එක ඒක පිරලා තියෙන්නේ. ඒ නිසා ඔළුවිල් වරාය තවදුරටත් අපිට පාවිච්චි කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳ ඇති වූ පාර්ශ්වික ගැටලු විසඳීම සඳහා අපි වෙරළ සංරක්ෂණ අධිකාරියත් එක්ක දැන් කටයුතු කරගෙන යනවා. ඊළඟට විශේෂයෙන්ම මේ වරාය පිළිබඳව කතා කිරීමේදී කබීර් හෂීම් අපි හිටපු ඇමතුමා අර සවුත් ඊස්ටියා ලොජිස්ටික් සෙන්ටර් ඒ කියන්නේ බහලුම් මහා ගුදම් මධ්‍යස්ථානයේ පවත් ලබා දුන්න ටෙන්ඩරේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරා. එතුමා කිව්වා මේ කිසිම ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර් එකක් ඒ කියන්නේ කිසිම ලබාදීම සඳහා කිසි පරිපාටියක් නීතියානුකූල පරිපාටියක් අනුගමනය කළ නැහැ කියලා. මං එතුමාට කියන්න කැමති කරුණා කරලා මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර් පිළිබඳව රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය ගැන එතුමාගේ දැනුම මදි. එහෙම නැත්නම් දැනගෙනම එතුමා එක කියන්නේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගම සභාපතිතුමනි එක්කෝ අපිට ටෙන්ඩර් කඳවන්න පුළුවන්, අභිලාෂ ප්‍රකාශ කිරීම කඳවන්න පුළුවන්, එහෙම නැත්නම් අන්සොලිසිටඩ් ඔෆර් යම් කෙනෙක් ඔෆර් එකක් දුන්නොත් ඒකත් ඉවැලුවේට් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තුල ලබා දෙන්න පුළුවන්. මට මතකයි මම වාරිමාර්ග ඇමතිවරයා වශයෙන් ඉන්න කාලේ මුරගහ කන්ද ජලාශය හැදුවෙත් ඒ විදිහේ අන්සොලිසිටඩ් ඔෆර් එකක් ඉවැලුවේට් කළා තමයි තිබේ. ඒක මේ රටේ තියෙන ප්‍රොසීජර් එකක්. ඉතින් ඒක වැරද්දක් නැහැ. ඒ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය කරන්නේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් ආම ඒකට කැබිනට් නෙගෝෂියේටින් කමිටි සම්මුත සාකච්ඡා කමිටුවක් දානවා. ඉතින් මේ අවස්ථාවේදී සිදු වුණේ මේකයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ තමයි මේ චීන සමාගම ඇවිල්ලා ආසියාවේ හොඳම ලොජිස්ටික් සෙන්ටර් එක බවට එකක් හදන්න තමන් කැමති බව ප්‍රකාශ කරා. ඒ වෙලාවේදී පීබී ජයසුන්දර මැතිතුමා ඒ දුන්න යෝජනාව අපේ අමාත්‍යාංශය වල තියෙන මම ඇමතිතුමා නෙවෙයි, ඊට පස්සේ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා ඒක ඉදිරිපත් කළා. කැබිනට් අනුමැතිය අරගෙන අර නෙගෝෂියේටින් කමිටි එක පත් කරා. දැන් මෙතුමාලා කියන්නේ ඒ අවස්ථාවේදී මුලින් ආයෝජකයා කිව්වා ඔවුන් ඩොලර් 130,000ක් ගෙවනවා කියලා අක්කරයකට කුලිය වශයෙන්. හරි, එහෙම නැත්තම් ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලබන මුදල ගෙවනවා කියලා කිව්වා. ඉතින් මෙහෙම කියලා ඊට පස්සේ ප්‍රධාන තක්සේරුකරු මේක තක්සේරු කරායින් පස්සේ ඔවුන් කියා සිටියා මේ තක්සේරු මුදල වැඩි. වරායේ අනිකුත් ඉඩම් තක්සේරු කරලා තියෙන ප්‍රමාණයන් දිහා බැලුවම ඒ හා සංසන්දනය කරාම මේක ඉතාමත් වැඩි. අපිට මේ ආයෝජනය කරලා අපිට කවදාවත් මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අපි මේ ආයෝජනයෙන් ඉවත් වෙන්න වෙනවා කියලා කිව්වා. මේ අවස්ථාවේදී ඔබතුමා දන්නවා මේ රටේ මේ 2021 වර්ෂයේ වෙන විට මේ රටේ ඩොලර් අර්බුදයක් තිබුණා. ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. මේ සියල්ල ගැන කල්පනා කරලා මෙවැනි ආයෝජනයක අවශ්‍යතාවය ගැන කල්පනා කරලා මේ කමිටුව නැවතත් ඒ ආයෝජකයා සමග තමන්ට අර ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර් එක අනුව ඒ කැබිනට් ඒ ක්‍රමවේදය අනුව ඔවුන් අමාත්‍යාංශ ලේකම්වරු 3 දෙනෙකුත් තාක්ෂණික නිලධාරීන් 4 දෙනෙකුත් එකතු වෙලා ආයෝජකයා සමග සාකච්ඡා පවත්වලා තමයි ඊට පස්සේ ඒ කුලියේ යම් යම් අඩු කිරීම් සිදු කරපු එක ඇත්ත. නමුත් ඒ සමගම වෙනත් අපට වාසිදායක වන කාරණා රාශියක් ඔවුන් දිනාගත්තා. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 175ක ආයෝජනය 280 දක්වා වැඩි කරගත්තා. ඒ වගේම කන්ටේනර් වලින් අපිට ලැබෙන ආදායම වැඩිවීමක් කරගත්තා. ඉතින් මේ ආකාරයට ඒ වගේම මුලදී ආරම්භයේදීම එක්සත් ජනපද ඩොලර් මිලියන 26ක් ගෙවන්න ඕන කියලා කොන්දේශයක් දැම්මා. ඒ අවස්ථාවේදී අපිට විශේෂයෙන්ම නැගෙනහිර පර්යන්තයේ වැඩකට සදා ඩොලර් අවශ්‍ය තිබෙන නිසා මේ කරුණු ගැන කල්පනා කළා තමයි මේ කාරණයට එළඹුණේ. ඒ තීරණයට එළඹුණේ අමාත්‍යවරයා හරි අමාත්‍ය මණ්ඩලය හරි නෙවෙයි, ගරු සභාපතිතුමනි, අර නෙගෝෂියේටින් කමිටි එක. ඒක තමයි මේ රටේ තියෙන නීතිය. ඒ නෙගෝෂියේෂන් කමිටි එකට බලයක් තියෙනවා රෙකමන්ඩ් කරන්න මේ සම්මුතිය පිළිබඳව. මේ සම්මුතියට ඒම සඳහා ඔවුන් පාදක කරගත්ත කරුණු ඔවුන්ගේ වාර්තාවේ තියෙනවා. ඒ අනුව කොළඹ වරායේ ප්‍රධාන සැලැස්මට අනුව කොළඹ වරායේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් කේන්ද්‍රස්ථානයක් සේ දියුණු කිරීම එහි එක් ප්‍රධාන ක්‍රමෝපායික අරමුණක්. ඒක තමයි ස්ට්‍රැටජික් උවමනාවක්. අපි මේක දියුණු කරේ නැත්තම් මොකද වෙන්නේ? ඉන්දියාවේ තියෙන වරායවල් වලට, සිංගප්පූරුවට, අනිත් තැන් වලට මේ කන්ටේනර් ගෙන ships යනවා. ඒ නිසා මෙවැනි මධ්‍යස්ථානයක් ලංකාවේ නැහැ. මෙවැනි ගුදම් හා මධ්‍යස්ථානයක් නැහැ. මෙතන ඒක අති විශාල පටු අතකින් යුක්ත විශාල ගොඩනැගිල්ලක්. ඒක හදන්නම අවුරුදු 4ක් යනවා. ඉතින් ඒ නිසා ඒක එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි ඊළඟට කියනවා මේ හා සමාන ඉඩම් දෙකක්. අක්කර 13 බ්ලූ මෙන්ඩල් පාරේ අපිට අයිති ඉඩමක් මේ වගේ එකටම අපි ටෙන්ඩර් කරා. එක්කෙනෙක්වත් ආවේ නැහැ ගරු සභාපතිතුමනි. UDA එකත් ටෙන්ඩර් කරා මීට වැඩි අඩු ගානකට. ඒත් ආවේ නැහැ. ඉතින් දැන් විපක්ෂය කියන්නේ මේකත් ටෙන්ඩර් කරොත් මේකත් ටෙන්ඩර් නෑ. අපිට මේ අවස්ථාවේදී අපි රජයක් වශයෙන් අපි ප්‍රායෝගික තීන්දුව ගන්න ඕනේ. අපි ඒ ප්‍රායෝගික තීන්දුව ගත්තා මේ ආයෝජකයාට යන්න දෙන්නේ නැතුව අපි මේ ආයෝජනය කොහොම හරි ආකර්ෂණය කරගන්න ඕන කියලා. ඒ පමණක් නෙවෙයි, එයින් එළඹෙන තවත් වාසි රාශියක් තියෙනවා. සේවා සැපයීම ගුදම් තුළට ගුදම් වලින් නැව් භාණ්ඩ කාර්යක්ෂමව ඵලදායීව ගෙනීම, ඒ වගේම විවිධ රටවලට ප්‍රතිඅපනයන බහලු, අර්ධඅපනයන බහලු, මගින් අපනයන හා ආනයන නැව්බරු සඳහා ගුදම් පහසුකම් සැලසීම, උෂ්ණත්ව පාලක ගුදම් පහසුකම් වඩා සැලසීම. අපේ වරායේ ගරු සභාපතිතුමනි, මේ උෂ්ණත්ව පාලක ගුදම් පහසුකම් නැහැ. ඒවා අපි කන්ටේනර්වල ඇතුළම තියාගෙන ඉන්නවා. සමහර ඒවා යම් යම් උෂ්ණත්වවල තියන්න ඕනේ. එවැනි ගබඩා සංකීර්ණයක් අපිට නැහැ. ඉතින් මෙන්න මේ අඩුපාඩුවත් සිදුවෙන වැසෙන බව ගත්තා. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි, මේක අපි මේ කීන සමාගමකට දීලා නැහැ, විකුණලා නැහැ. අපි මොකද කරලා තියෙන්නේ? අපි චයිනා මර්චන්ට් පෝට් සමාගමත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපිට සීල් 15ක් තියාගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය තව දේශීය සමාගමක් ඇක්සස් සමාගම ඒ සමාගම සමගාව 15යි. ලංකාවට 130ක් තියෙන සමාගමක් BOI සමාගමට තමයි අපි මේ බදු කරේ දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මං කියන්නට කැමති අපි විශේෂයෙන්ම මේ කොළඹ වරාය ඉතාම ඉහළ තත්ත්වයේ වරායක් බවට පත් කිරීමට තමයි මේ කටයුත්ත කරේ. ඒ විතරක් නෙවෙයි, මෙයින් රැකියා අවස්ථාවල් 1500ක් පමණ ලැබෙනවා. ෆිජු රැකියා, වක්‍ර රැකියා 10,000ක් පමණ ලැබෙනවා. ඉතින් මේ කරුණු සියල්ල අපි සැලකිල්ලට අරගෙන තමයි ඒ සම්මුති කමිටුව කැබිනට් මණ්ඩලයට යෝජනා කරේ මේ අයට අවුරුදු 50ක කාලයක් දෙන්න යම් අඩු කිරීමක් කරලා හරි මේ ආයෝජනය බාර ගන්න කියලා. ඒ අනුව තමයි කැබිනට් මණ්ඩලයේ පූර්ව අනුමැතිය ඇතුව තමයි අපි මේ කටයුත්ත කරලා තියෙන කියන්න ඕනේ. ඒ නිසා මෙහිදී කිසිම වැරද්දක් වෙලා නැහැ. රටේ ජාතික ආර්ථිකයේ යහපත සඳහා කරන ලද ව්‍යාපෘතියක් හැටියටයි අපි මේ කටයුත්ත කරේ. ඊළඟට ගරු සභාපතිතුමනි,
මන්ත්‍රීවරුනි,
අපේ ගුවන් සේවය පිළිබඳ යමක් කියන්නට ඕන. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව හුඟක් අද කතා කරා. මේ සිදුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මම මාස 8කට ඉස්සර තමයි කැබිනට් සංදේශය ගෙනිච්චේ. නමුත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ මගින් කිව්වා මෙය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලෝක බැංකුව කියනවා, ලෝක බැංකුවේ පත් කරනු ලබන ට්‍රාන්සැක්ෂන් ඇඩ්වයිසර් කෙනෙක් පත් කරන්න ඕන කියලා. ඉතින් මම කිව්ව ප්‍රශ්නයක් නෑ, මට ප්‍රශ්නයක් නෑ, හැබැයි ඉක්මනින් කරන්න ඕන කියලා. එවැනි ට්‍රාන්සැක්ෂන් ඇඩ්වයිසර් කෙනෙක් ලෝක බැංකුවෙන් පත් කරා සමාගම. දැන් මේ සමාගම මගින් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. මම දැන් ඊයේ ඒක සුරේෂ් සා මහත්තයා තමයි ඒ අංශයේ භාරව ඉන්නේ. මං එතුමට දැන් දවස් දෙක තුන ඉස්සර කතා කරගෙන මං දහසරයකට වැඩිය කතා කරලා කිව්වා මේක ඉක්මන් කරන්න. එතුමාට පොරොන්දු වුණා මේ මාසේ අන්තිම වෙනකොට මේ සඳහා අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා. පෙබරවාරි මාසේ වෙනකොට මේ කටයුත්ත අවසන් කරනවා කියලා. ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ මේ වැඩ කටයුත්ත අපි අවසන් කරනවා ඒ නියමිත කාල සීමාව තුළ එයාගේ සහයෝගය ලැබුණොත්. මම අමාත්‍යවරයා වශයෙන් මට කරන්න පුළුවන් උපරිම කටයුත්ත මං ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින්ස් පිළිබඳව හරිනි අමරසූරිය මැතිනිය අර කපිල මහත්මයාට විරුද්ධව තියෙන ඒ අල්ලස්න කාරණය පිළිබඳව කිව්වා. මම මේ අමාත්‍යංශයේ භාරගත්තයින් පස්සේ මං ඒ පිළිබඳව ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට මතක් කළා. මගේ උපදේශපත තමයි එයාබස් සමාගමට විරුද්ධව දැන් ලන්ඩන් ආබිට්‍රේෂන් වල අපි නඩුවක් දැම්මේ. ඒ නිසා මට ගන්න පුළුවන් පියවර මං අරන් තියෙනවා. අපි බිලියනයක් අපි වන්දීලලා තියෙනවා එයාබස් සමාගමේ. ඉතින් අපේ රටේ වගේම තමයි හෙත් මෙයා ලන්ඩන් වල දවසෙන් දෙකෙන් නඩුව අහන්නේ නැහැ. දැන් නොවැම්බර් මාසෙ ඊළඟ නඩු දිනේ. ඒ නිසා අපි ඒ පිළිබඳවත් ගන්න ඕන පියවර අපි අරන් තියෙන බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන ශ්‍රී ලංකන් එයාලයින්ස් පිළිබඳව මම සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුවා ගුවන් නියමුවන් සමග. ඒ වගේම විශේෂයෙන්ම ඉංජිනේරු සංගම සමග. ඉතින් නමුත් මුලදී ඒ අය මේ පිළිබඳව අපිත් සමඟ
ඕඩර් ප්ලීස්. ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසනයට පෙරනවා.
කතානායකතුමනි, මං ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වා, කළමනාකාර අධිකාරි සමඟ සාකච්ඡා පැවැත්වා. නමුත් කරගාටුවට කරුණ සාකච්ඡා පවත්වලා යනවා. නමුත් ඔවුන් ගෝස්ට්‍රෝ කැම්පේන් එකක්, ඒ කියන්නේ හෙමින් වැඩ කිරීමේ වැඩ පිළිවෙලකට යෙදුවා. ඉතින් හෙමින් වැඩ කිරීමේ වැඩ පිළිවෙලකට යෙදුනයින් පස්සේ අපිට සාමාන්‍ය කම්කරුවෙක් හොයාගන්නවා වගේ ගුවන් නියමුවන් අපිට හොයාගන්න බෑ, ඉංජිනේරුවන් හොයාගන්න බෑ. ඉතින් ඒ නිසා අවසානයේදී මම පසුගියදා පැවති සාකච්ඡාවේදී ඔවුන්ට තදින් කියා සිටියා මේ සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ප්ලේන් ටික ඔක්කොම බිම තියන්නයි ඔයයට වෙන්නේ. ඒ නිසා මේක ගැන කල්පනා කරන්න, රට ගැන කල්පනා කරන්න, ගුවන් සේවය ගැන කල්පනා කරන්න, මගීන්ට සිදුවෙන කරදරේ හිරිහැරේ පිළිබඳ කල්පනා කරන්න කියලා. දැන් ඔවුන් මට වාර්තා කළා තියෙනවා සභාපතිතුමා, ඔවුන්ගේ ඒ ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එක දැන් අතෑර බව සභාපතිතුමාට දන්වලා තියෙනවා කියලා. නමුත් අර අපේ වීරක්කොඩි මැතිතුමා මතු කරපු ඒ ගුවන් යානා පිළිබඳව මම වාර්තාවක් ගෙන ගත්තා. ඒක නම් සත්‍ය වශයෙන්ම ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියලා තමයි මට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මගේ මේකට විසඳුම මේකයි, මම ගුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට මම උපදෙස් දුන්නා මීට පස්සේ මේ වගේ දෙයක් වුණොත් එහෙම අපිට සිදුවෙනවා. ඔව්
ගරු ඇමතුමනි, මම මේ කාරණාව ගෙනාවේ අපේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. අපිට ඇත්තටම කනගාටු හිතුණා ඊයේ ඒ ලංකාවට එන්න හිටපු සංචාරකයන් ලංකාව පිළිබඳ හැසිරිච්ච ආකාරය පිළිබඳව. ඒ නිසා කරුණාකරලා මේ අයගෙන් ඉල්ලා සිටින මේ වගේ දේවල් කරන්න එපා. මේ රට ගොඩනැගෙන වෙලාවක රට බිම දාන වැඩ කරන්න.
අන්තිතුමා මම රට කැඩෙනකන් 10-15 වතාවක් ඉල්ලලා තියෙනවා, සාකච්ඡා තියලා තියෙනවා. ඒගොල්ලෝ නිසි ප්‍රතිචාර දක්වන්න නැත්නම් මට වෙන කරන්න දෙයක් නැහෙනේ. ඒ නිසා මට තියෙන එකම දේ තමයි මම කියා සිටියා ඉතා ඉක්මනින් මේක ප්‍රතිව්‍යුහගත කරන්න. මොකද අපිට අලුතෙන් ගුවන් යානා කවුරුත් දෙන්නේ නැහැ. 5 වතාවක් A330 ගන්න අපි ජාත්‍යන්තර වශයෙන් දැන්වීම දැම්මා. කවුරුත් අපිට ඒවා දෙන්න කැමති නැහැ. 320 විතරක් පහක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයකුත් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඔය කියන විදිහට මේ අපිට ඕන ප්ලේන් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් මම කියලා තියෙන්නේ මීට පස්සේ හැම වෙලාවෙම ගුවන් යානයක් අතිරික්තව තියාගන්න යම් ආකාරයක එවැනි ටෙක්නිකල් ෆෝල්ට් එකක් වුණොත් ගිහිල්ලා ඒ මගින් ටික ගෙනියන්න පුළුවන් වෙන ආකාරයට කටයුතු කරන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරියේදී මේ තත්ත්වය වඩාත් හොඳ වෙයි. අපිට ඉතා ඉක්මනට මේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කරලා අපිට වඩා හොඳ සේවයක් ලබා දීමට ජනතාවට පුළුවන් වෙයි කියලා. ඒ වගේ මම සියලුම ගුවන් සේවා සමාගම් කැඳෙව්වා. පෙරේදා කැඳවලා මම ඔවුන්ගෙන් ඉල්ලා හිටියා වැඩිපුර ගුවන් ගමන් ලංකාවට ගේන්න, වැඩිපුර ගුවන් ගමන් ලංකාවට ගේන්න ඕන නම් මම කෙලින්ම මෙහි ඉඳන් ලන්ඩන් යාමට, ෆ්‍රැන්ක්ෆර්ට් යාමට, ඒ වගේම සිඩ්නි වලට යන්න, මෙල්බන් වලට යන්න ඕන අවසරය ලබා දෙන්න. මොකද ඒක අපි මොනෝපොලි එකක්, අපි ඒකාධිකාරයක් ශ්‍රී ලංකන් ගුවන් සේවාවට දීලා තිබ්බේ. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ වෘත්තීය සමිතිය මගෙන් ඉතාම බැගෑපත්ව ඉල්ලා හිටියා ඒක කරන්න එපා කියලා. මංකම සති දෙකක් බලන්නම්, සති දෙකක් තුළදී මේක සිදු වුණේ නැත්තම් මම ජනතාව වෙනුවෙන් මේ කටයුත්ත ඉටු කරන බව මං කියා සිටියා. ඒ නිසා මං හිතනවා මේ ප්‍රශ්නේ මෙතනින් විසඳෙයි කියලා. විශේෂයෙන්ම අපට මේ ප්‍රතිව්‍යුහගත කරන තෙක් අපිට පාඩි නොලබා මේ ගුවන් සේවාව ඉදිරියට ගෙන යාමට අපිට අවශ්‍යයි. ඒ සඳහා එහි සභාපති අශෝක් පත්‍රගේ මැතිතුමා විශාල පරිශ්‍රමයක් ගන්න බවත් මම මේ අවස්ථාවේදී මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි.
බොහොම ස්තුති ගරු මහත්මනි. සභාවේ කටයුතු අවසන් වන තෙක් අමතර කාලය ලබා දීමට සභාව එකඟද? දින්ට නියමිත කටයුතු 20 අංක 1 ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරියේ විෂයාංක 1 ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම. සභාව එකඟද?
ආයි.
කාර්ක සභාව. ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සභාව එකඟද? තුන්වන වගන්තිය සභාව එකඟද? ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යලි එක්රැස්සේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. තුන්වන වර කීම ගරු අමාත්‍යතුමා.
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි.
ඒක
දිනට නියමිත කටයුතු සිවිල් ගුවන් සේවා සංශෝධන පනත කෙටුපත දෙවැනි වර කියවීම සභාව එකඟද?
අයි.
කාරක සභාව. සිවිල් ගුවන් සේවා සංශෝධන පනත කෙටුම්පත තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
දෙවන වගන්තිය සභාව එකඟද? තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
රත්නප්ති වගන්තිය සභාව එකඟද?
අයි.
නාමයේ සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තු යලි එක් රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කීම ගරු අමාත්‍ය මහත්මයා.
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
සිවිල් ගුවන් සේවා සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කීවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. දිනට නියමිත කටයුතු විෂයාංක 3 සභාව එකඟද?
ආයි.
විෂයාංක 4 සභාව එකඟද?
ආයි.
විෂයාංක 5 සභාව එකඟද?
ආයි.
විෂයාංක 6 ඉදිරිපත් කිරීම
ඉදිරිපත් කරනවා.
කරු අමාත්‍ය සභාව එකඟද?
ආයි.